¿Eh?
Ella te
permite tren hadapu rupeta ඇඹුල් රස පැණි රස ඔක්කොම දීලා ඉවරයි. නෑර වතුරේ හදපු බල්ලා ඕක හරි හරයි. ඔය මගේ තැන අල්ලගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මගේ කෑම ටික කන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හිතේ හදපු ටිකක් දාන්න. ඉතින් බුරන්. නේද? ඔව් දැන් ඇහැ තේරුම් ගත්තා නම් ඒ වගේම හිතන්න. දැන් කණෙන් සද්දයක් අහනවා කියන්නේ මොකද්ද? කන කන යම් කිසි දෙයක් හිතට දකින්න පුළුවන් මට්ටමේ චිත්‍රයක් ඇඳලා දෙනවා. කනේ හැකියාව තමයි සද්ද සංඥාවලට අදාළව චිත්‍රයක් ඇඳලා දෙන එක. ඒ චිත්‍රේ කාටද දකින්න පුළුවන්? මනසට.
මනසට විතරයි.
සෝත විඥාණයට අහුවෙන්නේ කන ඇඳලා දෙන චිත්‍රය. චක්කු විඥාණයට අහුවෙන්නේ ඇහැ ඇඳලා දෙන චිත්‍රය. නේද? චිත්‍රය අරමුණු වෙන්නේ හිතට. විඥාණය. ඒ
කියන්නේ කනට
එන ශබ්දය කියන එකේ චිත්‍ර හදනවද කන? ඔව් කන උපද්දලා දෙනවා හිතට දකින්න පුළුවන් සටහනක් ශබ්දවලට අදාළ. දැන් පාට පැන්සල් ටික තමයි ශබ්ද.
ඒක අල්ලන්න බෑ.
ඒ ශබ්ද වලින් අඳිනවා චිත්‍රයක්. ඒක පේන්නේ හිතට. හිතට තමයි පේන්නේ චිත්‍රය. කන උපද්දලා දෙන චිත්‍රය. එතකොට එළියේ තියෙන ශබ්දද මේ දැනගෙන තියෙන්නේ? නෑ කන උපද්දලා දෙන දේවල්. කන ඇහුන් නැත්නම් දැනගනීද එළිය ශබ්ද තියෙනවා කියලා? ඒකත්
ඒවලට ඇහෙන ශබ්දවලට උපද්දලා දෙනවා
කන. ඔව්. දැන් කන ඇහුන් නැත්නම් දැනගනීද හෙලිකොප්ටර් එකක් ගියා කියලා? නෑ. කවුද එතකොට චිත්‍රය ඇඳලා දුන්නේ?
කන.
කන.
ඒ මොහොතේ ඇඳලා.
ඒ මොහොතේ. එතකොට ඒ මොහොතේක ඒ මොහොතේ විඥාණයෙන් දැනගත්තා. අපේ නුවණක් නෑ ওই චිත්‍රයක් දැනගත්තා කියලා. එළිය රූපේනේ දැනගන්න නේද? චිත්‍රේ දිහා බලලා එළිය තියෙන එකක් විශ්වාස කරනවා.
එළියට බැලලා බලන්න බලනවා. අන්න එනවා. ප්ලේන් එක යනවා.
පේනවද? එතකොට ජීවිතේ මේ කාලේ තුලම කරලා තියෙන ප්‍රදුන දවසේ ඉඳලා ওই වැඩේ නේද? කණෙන් උපද්දලා දීපු චිත්‍රේ දැක්කා විශ්වාස කළේ එළිය රූපයක් දැනගත්තා. ඇහෙන් උපද්දලා දීපු චිත්‍රේ දැක්කා විශ්වාස කළේ එළිය රූපයක් දැනගත්තා. තමයි ආයතන මුලාව. දැන් ආයතන පිරිසිඳ දැක්කත් මේ ධර්මයේ දකින්න පුළුවන්. ස්කන්ධ පිරිසිඳ දැක්කත් ධර්මයේ දකින්න පුළුවන්. ආයතන පිරිසිඳ දැක්කත් ධර්මයේ දකින්න පුළුවන්. හරි. එතකොට ওই චිත්‍රයේ ඇත්ත දන්නේ නැති හින්දා නේද එළිය රූපයක් බාරගත්තේ? ඒ එළිය රූපේ නේද සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කියලා බාරගත්තේ? සතර මහා ධාතුවේ තියෙන චිත්‍රයද එළිය රූපේද? එළිය රූපේ. එළිය රූපේ. දැන් සතර මහා ධාතුවත් අපිම හදලා බාරගත්තු එකක් නේද? විද්‍යාවෙන් මුලාවෙන් ගත්ත එකක් නේද? ඔව්. එතකොට පෙන්නවා මූලපරියාය සූත්‍රේ පෘථග්ජනයා ඒ දහම අහලා නැති ආර්යයන් දැකලා නැති පෘථග්ජනයා පටවීම් පටවිතෝ මඤ්ඤති. පටවියේ පටවිය කියලා මඤ්ඤනා කරනවා. ආපෝ වල ආපෝ කියලා මඤ්ඤණා කරනවා. තේජෝ වල තේජෝ කියලා මඤ්ඤණා කරනවා. වායෝ වල වායෝ කියලා මඤ්ඤණා කරනවා. කවුද? අශෘතවත් පෘථග්ජනයා. ඕගොල්ලෝ නෙමෙයි ඈ. අශෘතවත් පෘථග්ජනයා පටවියේ පටවිය කියලා මඤ්ඤණා කරනවා. බාර ගන්න. ආපෝ වල ආපෝ කියලා මඤ්ඤණා කරනවා. තේජෝ වල තේජෝ කියලා මඤ්ඤණා කරනවා. වායෝ වල වායෝ කියලා මඤ්ඤණා කරනවා. මම නෙවෙයි බුද්ධ දේශනාව ඈ මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය අශෘතවත් පෘථග්ජන ආර්යයන් වහන්සේලා දැකලා නැති සද්ධර්මයක් අහලා නැති පෘථග්ජනයා පටවින් පටවිතෝ මඤ්ඤති. පටවි ආපෝ තේජෝ වායෝ ඒවමයි කියලා මඤ්ඤණා කරනවා. අශෘතවත් පෘථග්ජන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නැත්නම් ශේක පුද්ගලයා මාමඤ්ඤති. අර මඤ්ඤණා කරන බවක් දන්නවා. ඒක වැරදි කියලා දකින නුවණක් ඇවිල්ලා තියෙනවා ධර්මය අහලා සම්මා දිට්ඨියෙන්. දැනට අපි මඤ්ඤණා කළාට උතන ඇත්ත తත්වය උක නිවේ. රහතන් වහන්සේ ඔහොම මඤ්ඤණා කරන්නේ රහතන් වහන්සේ න මඤ්ඤති. එතකොට දැන් අපිට මෙහෙම හිතුණට ඔක ඇත්ත ස්වභාවය ඔහොම නිමේ. රහතන් වහන්සේට ඕක බොරුවක්. න මඤ්ඤති. අන්න ඒ සඳහා උත්සාහ කරනවා මා මඤ්ඤති. අර මඤ්ඤණාවෙන් වළකින්න උත්සාහ කරනවා. කවුද? සේක පුද්ගලයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සද්ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගත්ත සම්මා දිට්ඨිය ඇති කරගත්තු පුද්ගලයා හරි ඒ රූපයෙන් මිදෙන්න නේද උත්සාහ කරන්නේ රූපය පිරිසිඳ දකින්න දැන් රූප ටික දන් දෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ ඇත්ත දකින්න ඇත්ත දැකීම තුල රූපයෙන් මිදෙන්න එයා දන්නවා රහතන් වහන්සේට තණ්හා කරන්න රූපයක් පිහිටන්නේ නැහැ. ඇයි? සතර මහා ධාතුවවත් මඤ්ඤණා කරන්නේ නැහැ. ඉතින් කොහෙද රූප පිහිටන්නේ?
හේතුව හේතුව හැටියට දකින්න.
නේද? අන්න දැන් උත්තරේ ඊ රහතන් වහන්සේ දන් දෙනවද? බුදුහාමුදුරෝ දන් දෙනවද?
වේදනාව
තියෙනවා. දන් දෙන්න දෙයක් තියෙනවද? ලෝකය ඉක්මවා යනවා ලෝකය හැබැයි අපේ මට්ටමින් පේනවා දන් දෙනවා හොඳ දේවල් කරනවා පින් කරනවා නේද කුසල් කරන අපිට කියන්න බලන්න රහතන් වහන්සේට පින කියලා දෙයක්වත් නැහැ කුසලයේ කියලා දෙයක්වත්
නැහැ
කරන්න ඕන දේ කරලා ඉවරයි කතං කරණීය හෙයි මඤ්ඤණා කරන්නේ මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න ඉතුරු වෙලා නැහැ නච කිංචි ලෝකේ උපාදීයති නච කිංචි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසියම්ම දෙයක්වත් ඉතුරු වෙලා නැහැ උපාදාන කරන්න එදාට තණ්හාවක් පිහිටයිද
නැහැ
නැහැ අමාරුවෙන් තණ්හාව දුරු කරන්න ඕනේ අමාරුවෙන් අතාරින්න ඕනේ
නැහැ
ඇත්ත දැකීම තුල අතෑරීම සිද්ධ වෙනවා. ඒක ධර්මතාවය. ඇත්ත දැකීම තුල අතෑරීම සිද්ධ වෙනවා.
ධර්මතාවය.
아무තෙන් අතාරින්න දෙයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඇත්ත දකින මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් අරන් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණකින් පටන් අරන් වඩන මාර්ගයක් පෙන්වන්නේ. මේ ඇත්ත දකින. ඇත්ත අවබෝධ කිරීම තුල අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වීම තුළ මුලාවෙන් හදන තණ්හා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නචකින්චි ලෝකේ උපාදීය සතර සතිපට්ඨානයක් වඩන්න කියන්නේ ඔය සඳහා නේද? එතකොට ඒ රූපය පිරිසිඳ දකින නුවණක් ඕන. රූපය පිරිසිඳ දකිනවා කියනකොට ස්කන්ධ පිරිසිඳ දකිනවා කිව්වත් ආයතන පිරිසිඳ දකිනවා කිව්වත් ධාතු පිරිසිඳ දකිනවා කිව්වත් ඔය ඕන එකකින් පුළුවන්. රූපේ ඇත්ත ඇති හැටි නැත්නම් ලෝකයේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. හැබැයි ඔක එළියේ තියෙන ලෝකෙන් නෙමෙයි, එළියේ තියෙන රූප වලින් නෙමෙයි. බඹයක් පමණ වූ මේ ශරීර තුලින්, ආයතන තුලින් ඕක කරන්න
තියෙනවා.
මොකක්ද ප්‍රශ්නේ? දැන් බයයි නේද? ශරීරේ දාලා හිත යයිද? ආපහු එන්න බැරි වෙයිද? ඈ? වෙන් වුණත් එහෙම හරි බයයි නේද? ආයේ එයිද දන්නේ නැහැ. ඈ?
අම්මාන්ට එහෙම කියලා හිතෙනවා නේද? බාතන් මාන්ට හිත හැම දෙයකම යෙදෙන්න කියන්නේ ආය හිතන එයාගේ හිතත් ඔය කියලා.
නෑ ඒක ඒ නෑ ඔය දෙක තියෙන්නේ අපි හිතයි කයයි දෙකම බාර අරන් ඉන්නකම්. එහෙමයි. මෙතන දකින්න ධර්මතාවයේ තියනවා දැන් ඔය දැන් කය පිළිබඳ භාවනා ටික කරන්නේ පූර්ව ප්‍රතිපදාවේ. ශරීරයක් තියනවා ඒකේ ස්වභාවය මේකයි. වතුරේ බල්ලෙක් ඉන්නවා උගේ ස්වභාවය මේකයි. තේරෙනවද? එහෙම කියනකොටවත් තේරෙන්නේ නැහැ. බල්ලෙක්ව පිහිටුවා ඒ බල්ලගේ හැටි මෙහෙමයි. ඔය බල්ලා දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් හැදිලා තියෙන්නේ. ඒ වගේ කතාවක් තමයි අපි ශරීරයක් තියෙනවා ඕකේ ස්වභාවය මෙහෙමයි කියන ලෝකෙට අහුවෙලා රූපේ බාරා ඒක අපි කියනවා මේ ලෝකෙට අයිති දැක්ම හැබැයි ඒක සාමාන්‍ය කෙනාට වඩා දැක්මකට එන්න පුළුවන් ලෝකෙට අයිති විශිෂ්ට ඥාන ඒ ලෝකෙට අයිති ඥාන ඇති කරගන්න තමයි අපි ලෝකෙට අයිති භාවනා ටික කරන්නේ දෙතිස් කුණුපය ධාතු මනසිකාරය ඒවා වඩන්න ඕන මරණානුස්සතිය නවසීවතිකය ඒවා වඩන්නේ මේ තියෙන ශරීරයේ ලෝකෙට තියෙන සත්‍ය ටික දැනගන්න ලෝකෙට අයිති ඇත්ත හැබැයි ලෝකෝත්තර දර්ශනය කියලා තව එකක් තියෙනවා එතෙන්දි බලන්නේ රූපය මොකද්ද ශරීරය කියන්නේ මොකද්ද ওই ශරීරය හටගත්තේ කොහොමද සමුදය ওই ශරීරයේ අත්ංගමයි මේක නොපිහිටන්නේ ඇයි සමුදය නැති වුණොත් ඕක පිහිටන්නේ ඕක ඉක්මවා යෑමේ දැක්මක් තියෙනවා මේක ලෝකෝත්තර පැත්ත එතකොට විදර්ශනයේදී ලෝකෝත්තර මාර්ගයේදී ඕවා ප්‍රශ්න වෙන්නේ නැහැ
ශරීරය තියනවාද ශරීරය අතාරිනවාද
ආයේද ඒ විදර්ශනයේදී ඕවා ඉක්මවා යනවා මොකද ශරීරය ඉක්මවා යනවා ඒක ගිහි ජීවිතේද පැවිදිද කියන කතාව නෙවෙයි ආර්ය දර්ශනයේද ලෝකෙට අයිති දැක්මද නැහැ ලෝකෙට අයිති දැක්මේදී ඕවට අපි අහුවෙනවා
හරි යහට ඕව බලන්න
එතකොට බය හිතෙනවා ලෝකෙට අයිති ධර්මතාව ඕකයි අපි රූපෙට අහු වෙනවා එතකොට බය සැක උපදිනවා
මම
මෙහෙම වෙයිද මෙහෙම වෙයිද
ඔව් මම කියන්නේ
ඒ දුක නැහැ මිනිමෙයිනේ ලෝකෙට අයිති දැන් මගේ ශරීරය අතෑරියා පහු වෙයිද නැද්ද දන්නේ
බයයි
ඔක නැහැ කිව්වට හරියන්නේ ඒකට අහු වෙලා ඉවරයි හරි ඒකෙන් තේරුම් ගන්න ඒ ලෝකෙට අයිති මට
ඒ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා අතාරින
ජරාවක්ම කියලා ආවට තියෙන ශරීරේනේ ජරාව නේද තියෙන ශරීරේ දැන් ශරීරේ ඉක්මවා ගිහිල්ලා නෙමෙයි ඔය තියෙන ශරීරේ පිළිකුල හරි එතකොට පිළිකුල් බව දැනගන්නේ කවුද
මම
ඒක හොඳයි ඒක මේ ඒක නරක නෙමෙයි ඒ දැක්ම බොහොම උසස් එතකොට ඒ දැක්ම ආර්ය දැක්ම නෙමෙයි. ඒක තේරුම්. ওই දැක්ම උසස් වුණාට තාම ලෝකෝත්තර දැක්මට ඇවිල්ලා නැහැ. මොකද තියෙන ශරීරේ පිළිකුල්. පිළිකුල් ශරීරේ පිළිකුල් බව දැනගන්න මම ඉන්නවා. මමයි දැනගatti පිළිකුල් කියලා. ඒතර අනිත් අයට වඩා මම උසස්. මම දන්නවනේ භාවනා කරලා. ඒක ඕකෙන් මමත්වයේ දුරු වෙන්නේ නැහැ. කෙලස් දුරු වෙනවා. කෙලස් යටපත් වෙනවා. හරි? එතකොට ඒ යටපත් වෙන්නේ අර මං කිව්වේ ලෝකෙට අයිති කෙලස් ටික අපි යටපත් කරන්න ඕනේ. ඇලීම් ගැටීම් යටපත් කරන්න ඕනේ. හරි? ඒ යටපත් කිරීම උදව් කරගන්න ඕන ආර්ය දර්ශනයට එන්න. ආර්ය මාර්ගයට වෙටෙන්න. ලෝකෝත්තර මාර්ගයට. ඒ කියන්නේ ශරීරයේ ඉක්මවා යන දැක්මට වෙන්න. දැන් තියෙන එක පිළිකුල් කියන එක නෙවෙයි. පිළිකුල් කියන දෙයක් පිහිටියේ කොහොමද? කියන පැත්තත් අපි බලමු. ඒක බලන්නේ ස්කන්ධ ධාතු ආයතන. මොන ආයතනින්ද ඔහොම ශරීරයක් තියනවා කියලා දැනගත්තා. මොන බලන්න. ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද ශරීරෙන්ද මනසින්ද ඔක දැනගත්තා. ඔය ඒක තමන් හොයාගන්න. මේ ශරීරේ තියනවා කියලා දැනගත්තේ මොකෙන්ද? කියන එක ඒ වෙලාවට වෙනස් වෙනවා. කණ්ණාඩියෙන් බලලා වුණ ශරීරේ තියනවා කියලා දැනගන්නේ මනසින්ද? ඇහැ උදව් කරා. අල්ලලා බලලා ශරීරේ තියෙනවා කියලා මේ රිදෙන්නේ කොහෙද කියලා දැනගන්න. කාය ආයතන. නේද? ගඳ ගහනවා නාල නැහැ දාඩියයි. ඈ? දැන් මොන ආයතනින්ද? නාසය. දිවෙනුත් දැනගන්න වෙලාවල් ඇති. ඉතින් මේ මොන ආයතනින්ද ශරීරේ තියෙනවා කියලා දැනගත්ත යන ආයතන විදිහට බලන්න. හරි? එතකොට ආයතනය වෙන් කරගෙන ඒ ආයතනින් දැනගන්නේ මොනවද? චිත්‍ර ගොඩ තිත්‍රාණි චිත්‍රාණි තතේ ලෝකේ ආයතනිකින් පෙන්නුවනම් චිත්‍රයක් විතරයි. ඕක සතර මහා ධාතුක වෙන්න පුළුවන්. ඒ අපේ මුලාවට අවිද්‍යාවෙම නේද රූපයක් කලි. හරි ආයතන පැත්තෙන්. ඉතින් ආයතන පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. අපිට තාම අල්ලලා බලන්න පුළුවන් ලෝකයක් තියෙන්නේ තාම කාය ආයතනේ පිරිසිඳ දැකලා නැහැ. ඇහෙන් දැකලා දැනගන්න එළිය රූපේ තියෙන්නේ චක්කායතනේ පිරිසිඳ දැකලා නැහැ. ඒ විදිහට තේරුම් ගන්න. එතකොට ආයතනේ තව විමසන්න තියෙනවා. එහෙම නැත්නම් ධාතු විදිහට තව විමසන්න තියෙනවා. ස්කන්ධ විදිහට තව විමසන්න තියෙනවා. හරි? ඒක තේරුම් ගන්න. ඒ දැන් දැනට ඉන්නේ ඔවා තියෙනවා කියන එකේ. ඒකේ තමයි අපි ඉන්නේ. ඒ හින්දා තමයි ලෝකෙට අයිති භාවනා කරන්න ඕන. ඔව් ඒ අවස්ථාව කියන්නේ ඉතින් තමන්ගේ මනස වැඩෙන විදිහට තමන්ට පුළුවන් දේ බලන්න ඕන. තව කෙනෙක් කියන එක නෙමෙයි තමන්ට දැන් මේ වෙලාවේ මෙන්න මේකයි කියලා ඒ වැටහෙන මට්ටමෙන් ඔක බලන්න.
කොහොමද මේක ඇතුලේ කියන්නේ?
එතකොට දැන් රූපෙට දැඩිව අහු වෙන කෙනා රූපෙට අදාළ භාවනා ටික රූපේ තියනවා කියලා පිළි අරන් කරන භාවනා ටික කරනවා. ওই රූපේ අනිත්‍යයි, ওই රූපේ දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන, ওই රූපේ පිළිකුල්, රූපේ මරුණාම මෙන්න මෙහෙම මෙහෙම කුණු වෙලා යනවා නේද? ධාතු වලින් ඒ ටික කරන්න ඕන. එතකොට ඒ ටික කරලා කරලා කෙලස් කැඩෙනකොට එයාට ඊළඟට ඔන්න තව එහාට බලන්න පුළුවන්. ඒක කෙලවර කියලා හිතන්න එපා. අන්න ඕකයි මේ කියන්නේ. දැන් ඌ මේ පිළිකුලයි කියලා දැක්කහම ඉවරයි කියලා හිතන්න එපා. තාම පටන් අරගෙනවත් නැහැ. පටන් ගන්න මනස සකස් කළා. අපේ නීවරණ යටපත් කළා විතරයි. දැන් ඇත්ත දකින්න තියෙන ඇත්ත දකින්න. එතකොට රූපේ ඇත්ත දකින්න සම්මාදිට්ඨියෙන් බලන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන නුවණින් බලන්න ඕනේ ඊළඟට. රූපේ මේකයි, රූපේ හටගන්න සමුදය මේකයි. ওই සමුදය නැත්තම් ඔහොම රූපයක් පිහිටන්නේ නැහැ. අර වතුරට එවෙන බල්ලාගේ මට්ටමින් වගේ නුවණින් පෙන්වන්න ඕන. රූපෙට අහුනේ මේ හිත. එහෙම නැත්තම් බුදුහාමුදුරෝ කියලා තියෙනවා ওই චිත්‍රයක් විතරයි. ආයතනකින් දරගන්නේ චිත්‍රයක් විතරයි. යാനി චිත්‍රානි ලෝකේ නේතේ කාමා කාමය නෙවෙයි කියන්නේ ওই චිත්‍රගොඩ නෙමෙයි. චිත්‍රගොඩට අපේ කාමයක් ඇති වෙන්නේ නැහැ. චිත්‍රවලින් මුලාවෙන් හදා ගන්න දේවල් වලට හිතනකොට සංකල්පනා ටිකෙන් තමයි කාමය හිතන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ පුජ්‍යලයාගේ කාමය කියන්නේ රාගමේ සංකල්පනා ටික. සංකල්පනා ටික එන්නේ චිත්‍රේ බලලා චිත්‍රයට අදාළ රූපමවල ඌවට තමයි සංකල්පනා ටික. චිත්‍රය ඇත්ත දක්ින්නේ නැහැ. ඇත්ත දකින්න නුවණක් නැහැ. හරි? ඒතර මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් කියන නුවණ නැහැ. එතනින් එහාට ගෙහිල්ලා. එතකොට මේ ලෝකය චිත්‍ර ගොඩක් කියන කාම වස්තු ගොඩක් නෙමෙයි. එතකොට කාම ගුණ චිත්‍ර කියන්නේ ಗುಣ ගොඩක්. ඒ වයින් කාමයේ ඇති කිරීමේ හැකියාව තියෙනවා. වැරදියට ගත්තොත් ඇති කරන. සංකල්ප තුලින් තමයි මේ ඔව් කාම වස්තු ගොඩ නගන්නේ. ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ. මේ වයි තියෙන කාම ගුණ. එහෙමද? පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍ර මාත්‍රයක් විතරයි පවතින්නේ.
හෘදේ වර්ධනය කර ගැනීම යන්නේ මේ ආරම්භක ධාතු, නික්කම ධාතු ආරම්භ. ඒක භාවනා මානසිකාරයට එනමද මේ අපි සතරාතිපට්ඨානේ වදිනකොට
ආරම්භක ධාතු, නික්කම ධාතු, පරාක්‍රම
ධාතු කියන්නේ නික්කම ධාතු
නේද? ඒ ධාතු කියන්නේ නිකන් ඒකට අර මොකක් හරි කියන්න ඕන වට. ආරම්භයක් තියෙනවා. නේද? ඒක යෙදෙන්න ඕන. ඒක ඉවර වෙනකන් කරන්න වීරයක් තියෙන්න ඕන.
ඒක විදිහටම පටන් ගත්ත විදිහටම අන්තිම වෙනකන් තියෙන
වීරය. එහෙම තිබුණොත් කරලා ඉවර කරන්න පුළුවන්. නැත්තම් භාගයට කරලා ආයෙ නවත්තන්න. නේද? ආයෙ අර පරණ දෘෂ්ටි වලට යනවා. ටිකක් මේක දැකලා ආපහු දුවනවා. නෑ ඉවර වුණා නම් gedara දුවන්න ඕනනේ. ඉතින් අර පරණ ලෝකෙට ආයෙ දුවනවා මේ මානසිකාරේ නැති වුණාට. ඈ? වෙලාව බලබලා ඉන්න කොයි වෙලාවෙද ඉවර කරන්නේ කොයි වෙලාවෙද ඉවර කරන්නේ ඇයි?
දුවන්න.
පුරුද්දට සංසාරේට ලෝකෙට දුවන්න.
කාම
වස්තු වලට ඇලෙන්න.
ආසරි.
ඒක අපි දැන් දුකට ඇලෙනවා කියලා පේන්නේ. ඇයි? අපේ මෝඩකමට. සැප කියලා හිතන්නේ.
යාර බල්ලා විතරයි.
දැන් මේක කොයි වෙලාවයි ඉවර කරයිද කියන එක මේක තමයි දැන් දුක. දැන් මේ ධර්ම සාකච්ඡාව අහන එක තමයි දුක. දැන් නවත්තන්න වෙලාව හරි වෙලාව. එහෙම අයත් ඉන්නවා. ඒක අපේ පුරුද්ද බලවත්. ඒක තමයි වෙලා තියෙන්නේ. සසරේ යන පුරුද්ද තමයි අපේ බලවත්. වතුරට එවෙන බල්ලෝ මට්ටමේ ආයතන පාවිච්චි කරන පුරුද්ද තමයි අපේ බලවත්. එහ කනනාසේ දිව ශරීරේ මන කියන ඒවා නේද? ලෝකෙට අයිති මට්ටමෙන් රූප හද හදා ඌවට ඇලෙන පැත්තෙන් දුවන්න තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. ඒකයි දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදුනේම ඔය ආසාව තියෙන හින්දා. මනුෂ්‍ය ලෝකේ ඉපදුනේම අපි ඔය ආයතන වලින් අරමුණු ගන්න ආසාව තියෙන හින්දා. හැබැයි මනුෂ්‍ය ලෝකෙදිම ශක්තිය තියෙනවක තේරුම් අරන් ඔය ආසාවෙන් මිදෙන්න. ඊළඟ ජීවිතයේ ඔය ආයතන ටික හදා ගන්න නැතුව ඉන්න නේද? ඒ මාර්ගයකට වැටෙන්න පුළුවන්කම තියෙනවා. ඒක පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයක් ඇහුනොත් විතරයි. සද්ධර්ම ශ්‍රවණය. ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට පුළුවන්. හරි. ඒ මාර්ගයට වැටෙන්න. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ධර්මයක් අහපු නැති කෙනාට ඒක කොහෙත්ම බෑ. මේ අහලත් ඔච්චර අමාරු නෑ නේද? අහලා නැති කෙනෙක් මේක කොහේ ගැලවෙන්නද මේකේ? ඒක මේක අහලත් ගැලවෙන්න බෑ. අහලවත් නැත්නම් දැන් අහන්න ලැබෙන්නේ ක්ෂණ සම්පත්තිය. අහන්න ලැබෙන්නේ නිකන් නෙමෙයි. ක්ෂණ සම්පත්තිය. මේ පරණ පින් ගොඩාක් අවශ්‍යයි මේ ධර්මයක් අහන්න ලැබෙන්න. ඉබේ නෙමෙයි යෝවා. ඒ පින් කරපු හින්දාමයි, කුසල් කරපු හින්දාමයි ධර්මය අහන්න ලැබෙන්නේ. ඒකට ධර්මය තේරුම් ගන්නවද නැද්ද කියන එක තම තමන්ට අයිති දෙයක්. ඒක බලෙන් දෙන්න බෑ. ඒක
පෙරවාසනා නෙමෙයි දැන්
කරන්නේ. සම්මාදිට්ඨිය බලෙන් දෙන්න බෑ. මෙහෙම දෙයක් තියනවා කියලා කියා දෙන්න විතරයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ටත් පුළුවන් එච්චරයි. මෙහෙම දෙයක් තියෙනවා කියලා කියා දෙන එක විතරයි. කාටවත් සම්මාදිට්ඨිය බලෙන් දෙන්න බෑ. නේද? තමන්ගේ ඕනකම තියෙන්න ඕන ඒක නුවණින් විමසන්න. ඔව්. ප්‍රඥාව වැඩෙන්නේ ඒක නුවණින් විමසනකොට. හරි? ඒතර අපි බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කියලා තියෙනවා කියලා අහලා ඒක අපට දැනට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ වුණාට එතෙන්ට ළඟා වෙන්න පුළුවන් විදියක් තියෙනවා. කියලා අන්න ඒක තේරුම් අරන් ඒක වඩන්න උත්සාහ කරනකොට තමයි Tamanට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම මේ දහමක් අහලා කරන්න ඕන ඕක. හරි. සම්මා දිට්ඨිය ඇති කරගත්තාම
මාර්ගයට වැටෙනවා.
ඔව්. එක එක තැන දුවන්න ඕනේ නැහැ. ගුරුවරයාට ඕන දේවල් කර කර ඉන්න ඕනේ නැහැ. සම්මා දිට්ඨිය ඇති වුණා. තමන්ම දන්නවා.
තමන්ට දන්නවා.
මොකද්ද කරන්න ඕන කියලා තමන්ම දන්නවා. එදාට අහන්නේ මෙහෙම කළොත් හරි නේද? මෙහෙම කළොත් අවබෝධ වෙයි නේද? ඒක අහන්නෙම ධර්මයේ දැකලා මදිකම. ඒකට තව තව ධර්මයේ දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දැන් ඒක තමන් දැන් මං මේ මෙන්න මේ ආයතනේ පාවිච්චි කරලා අර ලෝකෙට අහු වුණා නේද?
100
තියෙනවා. ඔව්. 100 නුවණ. ඒක තේරුම් ගන්න නුවණක්
තියෙනවා.
තියෙනවා නේද? 100
තියෙනවා. නුවණ තියෙන කෙනා 100 යෙදුවොත් අවබෝධ වෙනවා. නුවණ තියෙන කියන්නේ අහලා දැනගෙන ඉන්න කෙනා නේද? තේරුම් ගත්ත කෙනාට කරන්න තියෙන්නේ 100 පවත්තා.
100 පවත්තලා නුවණින් ඌසනවා.
හරි.
ඒකටයි වීරයම.
ඒකටයි වීරිය. එතකොට සති සම්පජන්. ආතාපි සම්පජන්නෝ සති. ඔය තුන යෙදුනොත් විතරයි මාර්ගය වෙන්නේ. ඒතර උත්සාහේ සතියයි තිබුණටම මදි. නුවණ එන්නේ දහමක් අහලා තේරුම් ගත්ත. තමන් කියවනේ අර අසෘතවත් පෘථග්ජනයා කොච්චර සිහිය නුවණ පිහිටියත් ධර්මය අවබෝධ වෙන්නේ
නැහැ.
සත්‍ය ධර්මය අහලා බල්ලා වතුරට එබිලා ඉඳන් අන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා අනිත්‍යයි. ඔය බල්ලා හැදිලා තියෙන්නේ දෙතිස් කුණු පෙන්කෙස් ලම්නිය දත් සම්මස්නාර. ඔය බල්ලා හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වාය වලින් ඔය බල්ලා හැදිලා තියෙන රූප කලාප වලින් ඔය බල්ලා මැරෙනවා. මැරුණහන් දවස් 3ක් ගියාම මලමිනිය මෙහෙමයි, දවස් 7ක් ගියාම මෙහෙමයි, ඉදිමිලා මෙහෙම වෙන්නේ මෙහෙමයි. එටකට ගොඩක් වෙනවා, පොළවට පස් වෙනවා,
අනුර ගන්නවා.
භාවනා ටික ඔක්කොම කරන්න පුළුවන්.
බල්ලා ගියාම
වැඩක් නැහැම කියන්න එපා. වැඩක් තියෙනවා. හැබැයි සම්මාදිට්ඨිය නැහැ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන නුවණ නැහැ. රූපය මොකද්ද? රූපේ හටගත්තේ මෙහෙමයි, රූපේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන නුවණක් නැහැ. නේද? පේනවද දැන් සද්ධර්මය ශ්‍රවණය කරපු කෙනාගේයි නැති කෙනාගේයි වෙනස? දෙන්නටම සිහිය නුවණ පිහිටන්, සිහිය නුවණ නෙමෙයි, සිහිය පිහිටන්න වීරිය වඩන්න පුළුවන්. උත්සාහ කරන්න පුළුවන්, භාවනා කරන්න උත්සාහ කරන්න පුළුවන්, භාවනාත් කරන්න පුළුවන්. හැබැයි නුවණ නැත්තම්, දහමක් අහලා තේරුම් ගත්තේ නැත්තම් ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒ ශරීරේ පිළිකුලයි කියලා දකින්න එක හොඳයි. එතනින් එහාට යන්න නම් සද්ධර්මය අහලා මේ ලෝකෝත්තර පැත්ත ශරීරයේ ඉක්මවා යන්නේ කොහොමද? මේකයි ශරීරය හටගත්තේ මෙන්න මේ හේතු යෙදෙන හින්දායි, මේ හේතු නැත්තම් ඔහොම ශරීරයක් පිහිටන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තක් කියන නුවණ ඇති කරගන්න ඕන දහම අහලා, බුදු දහම. එදාට අර අහපු ප්‍රශ්න එන එකක් නෑ. බුදුහාමුදුරුවන්ටත් වේදනා දැනුණා නේද, වයසට ගියා නේද, ලෙඩ වුණා නේද? රූපය හැදුනේ මෙහෙමයි. දැන් රූපය අපි හැදුන රූපයකින් අපි වටන් ගන්නවා. අපි බාර ගන්න රූපය. අර හෙලිකොප්ටරේ වෙන්න පුළුවන් රූපය නේද? බස් එක වෙන්න පුළුවන් රූපය. මේක කියන්නේ මොකද්ද? ශරීරය. මේක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න. ඔව්. දැන් ඔහම ඉන්න ගමන්, දැන් මන් දිහා බලාගෙන ඉන්න ගමන් ඔය ශරීරේ තියෙන්නේ කොහොමද කියලා හිතෙනවා නේද? තමන්ගේ ශරීරය කොහොමද කියලා හිතෙනවා නේද? ඒකත් ඇත්ත. ඒ මං කියවේ ශරීරය දිහා බලන්නේ නැතුව
තමාගේ ශරීරය තමා
අපි දැන් අහක බලා ඉන්නවා. බලා ඉන්න ගමන් තමන්ගේ ශරීරය ගැන හිතනවා. දැන් කොහොමද දන්නේ මගේ ශරීරේ
තියෙන්නේ?
දැන් ඉරියව්වක් පේනවා නේද? ඉන්න මෙන්න මෙහෙම මෙහෙම මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඇති කියලා පේනවා නේද? හිත දැනගන්නවා නේද? දැන් ශරීරයක් තියෙන බව දැනගත්තා නේද? තියෙන ඉරියව්වක් දැනගත්තා නේද? හරි. දැන් ඔන්න ඔය දැනගත්තේ ශරීරය ගැන. තමන්ගේ ශරීරය ගැන. නේද? දැන් ඔය දැනුවත් වීමට ආවේ කොහොමද? ඔය ශරීරයක් තියෙන හැටි දැනගත්තා, තියෙන ඉරියව්වක් දැනගත්තා, සේරම දැනගත්තා. දැන් ඔය ටික දැනගත්තේ මොන ආයතන උදව් වෙලාද? එහෙන් දැකලාද දැනගත්තේ? නැහැ. කණෙන් අහලාද දැනගත්තේ? නෑ. ගඳ සුවඳින්ද දැනගත්තේ? නෑ. රසෙන්ද දැනගත්තේ? නෑ. කයෙන්ද, කාය ස්පර්ශ වලින්ද දැනගත්තේ?
කය විතරයි දැනගත්තේ. සිතින් සිතන නෑ නෑ. කය එතන විතරයි
දැනගත්තේ. කාය ස්පර්ශ උදව්වක් නැද්ද ඔය ඉන්න ඉරියව දැනගන්න? කාය ස්පර්ශ වලින් නේද බලන්නේ? දැන් ඔහම ඉන්න ගමන් දැනෙන්නේ මොනවද කියලා බලලා නේද මේ
වාඩිලා ඉන්නවා.
කය තියෙන්නේ කොහමද කියලා දැනගන්න. හිටගෙන ඉන්නවද, වාඩි වෙලා ඉන්නවද, හාන්සියලාද කියලා දැනගත්තේ දැනෙන ස්පර්ශ ටිකෙන් නේද? ඔව්. නේද? ඒ දැනෙන ඒවා ගැන හිතලා තමයි තියෙන ඉරියව්ව දැනගත්තේ නේද? ඒක නුවණින් බලන්න ඕන, මං කියන හින්දා නෙමෙයි. හරි. මේ ශරීරයේ තියෙන ඉරියව්ව දැනගත්තේ කොහමද? දැනගත්තනේ නේද මොන ඉරියව්වද කියලා? ඒ ඇහෙන් දැකලා නෙමෙයි, කණෙන් අහලා නෙමෙයි, නාසයෙන් නෙමෙයි, දිවෙන් නෙමෙයි. එහෙනම් ශරීරේනුයි, ඒ කියන්නේ කාය ආයතනයි මන ආයතනයි දෙක එකතු වෙලා තමයි ওই ටික දැනගත්තේ. ඒක කාය ආයතනෙන් මොනවද දැනන්නේ? ස්පර්ශ. කියන්නේ වේදනා ටික. නේද? කයට දැනෙන වේදනා ටිකක් නේද දැනුනේ? කාය ස්පර්ශ. එතකොට හිතෙන් කලේ ওই වේදනා වලට අනුව හිතුවා. නේද? නැ ඔය දෙකේ එකතුවක් විදිහට නේද අපිට මේ එළියේ තියෙන ශරීරයක්, මේ ඉරියව්වේ තියෙන සතර මහා ධාතුවෙන් හැදිච්ච ශරීරයක් තියෙනවා කියලා හිතුනේ. නේද? එහෙම හිතිලා තියනවනේ දැන්. සතර මහා ධාතුයෙන් හැදිච්ච ශරීරයක් නේද? මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ තියෙන ශරීරයක්. ඈ නේද? දැන් ওই ශරීරේ අපිට හිතන්න පුළුවන් නේද? කෙස්ලොම් නියදත්ත ඔක්කොම තියෙනවා මේකේ. නේද? දැන් කෙස් කියලා දෙයක් මතක් වෙනවා. කෙස් තියෙන තැනත් හිතෙනවා. මොන ආයතනින්ද දැනගත්තේ? ඇහැට පෙනුණාද? කනට ඇහුණාද? නාසයට දැනුණාද? දිවට දැනුණාද? කයට දැනුණාද? මනසටම නේද පෙනුනේ? නේද? තමන්ගේ ඔළුව තියෙන හැටි දැන් මනසට
පේනවා.
දැන් මනසට පේන්නේ මේ මොහොතේ තියෙන විදිහමද? ටික හිතලා
බලන්න.
දැන් මනසට පේන්නේ දැන් තියෙන විදිහමද? නැත්තම් කලින් දැනගත්තු විදිහද? අන්තිමට කණ්ණාඩියෙන් බලනකොට තිබ්බ විදිහට ඇති කියලා නේද දැන් මනසට පේන්නේ? එතකොට දැන් තියෙන தത്വෙද දැනගෙන තියෙන්නේ අතීතයත්. අතීත රූපයක් මනසෙන් සිහි කරගෙන අපි හිතනවා දැන් තියෙන රූපේ දැනගත්තා කියලා. නේද? ඒතර රූපේ ඉස්සෙල්ලා හැදුනේ හිතේ නේද? අතීත අත්දැකීම මෙනෙහි කරගෙන ඒකට අදාළ කෙස්වල සටහන හිතට නේද පේන්නේ? හිතට පේන එක අපි එළියට දාන සතර මහා ධාතු කරලා එළියෙන් තිබ්බ නේද? අර බල්ලා වතුරට ඉබිලා ගලෙත් ඕක නේද? හිතේ හදපු දේ සතර මහා ධාතු කරලා එළියෙන් තිබ්බ නේද? ලෝකෙට අහු වුණා නේද? එහෙනම් දැන් ශරීර රූපය ගැන බලන්න එක විදිහක් ඔය. ඈ? ඒ ඔහොම බලන්න කෙස් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ලොම් තියනවා කියලා දැනගත්තේ කොහොමද? නියපොතු තියනවා කියලා දැනගත්තේ කොහොමද? සම තියනවා කියලා දැනගත්තේ කොහොමද? ওই ටිකනම් කණ්ණාඩියෙන් බලලා දැනගත්තා. මස් තියනවා කියලා දැනගත්තේ කොහොමද? කණ්ණාඩියෙන් පෙනුණාද මස්? නහර ඇට සැකිල්ල එහෙම පෙනුණාද කණ්ණාඩියෙන් බලලා? පෙනුණා නෑ. හොඳයි. දැන් ඔන්න නුවණින් හොයන්න ඕවා. ඈ? ඔක්කොම අපි තියෙනවමයි කියලා නේද දැන් විශ්වාස කරන්නේ? අර බල්ලගේ මට්ටමට ගිහින් නැද්ද දැන්? රූපේ හැදලා බාර ගන්නකොට. ඈ?
ගිහිල්ලා ගිහිල්ලා.
රූපේ හැදලා ශරීර රූපේ හැදලා බාර ගන්නකොට දැන් ඈ? බල්ලගේ මට්ටමට ගිහින් නේද? වතුරට බිලන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ නේද? ශරීරයක් හිතේ හැදලා ওই ශරීරය යන සතර මහා ධාතුයෙන් හැදිච්ච ශරීරය කියනකොට ඔව් ඉතුරු ඒවා ටික දානවා. දැන් අපි හොයා ගන්න ඕන, අල්ල ගන්න ඕන. ඔක විදියට ආයතන විදියට ඕනනම් බලන්න පුළුවන්, ස්කන්ධ විදියට පුළුවන්, ධාතු විදියට පුළුවන්. ওই කොයිකෙන් දැක්කත් දකින්නේ එකම ධර්මතාවය. මෙතන මුලාව හින්දාමයි ඕක බාරගත්තේ. ඔව්. අවිද්‍යාව හින්දාමයි
ආයතනික බාරගත්තේ.
ඔව්. ආයතන ටික නේ රූපේ බාර.
රූපේ බාර.
ශරීර රූපේ බාරගත්තෙම මේ රැවටිලාමයි. ඕක ඇත්ත ඇති හැටි වෙන්න බෑ. අද උදේ කණ්ණාඩියෙන් දැකපු එක දැන් තියෙන්න බෑ.
එනකොට
මේ මොහොතේම හිතලා මේ මොහොතේම මනසේ චිත්‍රයක් හදලා. මොනේ චිත්‍රේ? චිත්‍රේ චිත්‍රේ විදිහට දැකලා නැහැ. චිත්‍රේ සතර මහා ධාතු කරලා ඉලියෙන් තියලා රූපයක් කරලා බාර අරන්නේ. ඒ දිලේ ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් කියලා නුවණ නැහැ නේද? බුදුහාමුදුරුවෝ පෙන්නපු මට්ටමට නුවණ සිහිය නුවණ පිහිටියේ නේ.
ආ එහෙම හේතුවක් නිසා හටගත් ඒත් එහෙම
බැලුම්තර. ඔව් දැන් අපි රැවටෙන්න හේතු ටික අඳුරගන්න. ඉස්සෙල්ලා රැවටුණා කියලා දැනගන්න ඕන, ඊළඟට රැවටෙන්න හේතු ටික අහුවෙනවා. දැන් වෙලා තියෙන්නේ රැවටුණා කියලා දන්න.
රැවටුණා කියලා දන්නවා.
ඇත්ත කියලානේ ශරීරේ තියෙනවා කියන එක ඇත්ත කියලානේ අපි ඉන්නේ. එතන රැවටුණා කියලා විද්‍යාවක් ඇදුණා මුලා වුණා කියලා දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් හැදුවා කියලා දන්නේ නැහෙනේ. ශරීරේ තියනවාද කියලා දැනගත්තා කියන්නේ දුක හටගත්තා කියලා දන්නේ නැහෙනේ. දුක්ඛේ අඥාන. ඈ කොහොමද සම්මාදිට්ඨිය? සම්මාදිට්ඨිය කියන්නේ දුක, දුකට හේතුව, නිරෝධය, මාර්ගය ගැන දැනගන්න. පේනවද සම්මාදිට්ඨිය නැහැ කියලා? ඔව්. එහෙනම් හොඳයි. එහෙනම් ධර්මයේ දකින්න පුළුවන්.
මට හේතු ඵල ධම කියන්නේ හිතේ හට ගන්න රූප මිසක් අර භෞතික රූප නෙවෙයි.
දැන් භෞතික රූපේ නෙවෙයි කියනකොට භෞතික රූපයක් තියෙනවා. ඔය තේන්නේ අර වතුරේ ඉන්න බල්ලා නෙවෙයි. දැන් බල්ලව බාර අරන්. එහෙන් නැහැ කියන්න යන්න එපා. අපි හේතුඵල පෙන්වන්න ඕන. මේ හේතු යෙදුන හින්දායි ඔහොම හිතුනේ. ඔය ශරීරයේ තියනවා කියලා හිතුනේ මෙන්න මේ හේතු හින්දා. මේ හේතු යෙදුනේ නැත්නම් ඕකට අහුවෙන්නේ
නැහැ. අහුවෙන්නේ
නැහැ. එතන. පටිච්ච සමුප්පන්න බව කියන්නේ ඕකයි. මේ හේතු යෙදුනොත් තමයි ඕකට අහුවෙන්නේ. මේ හේතු යෙදුනේ නැත්නම් අහුවෙන්නේ නැහැ. මේ පැත්තේ අවිද්‍යාව මුලාව යෙදුනේ නැත්නම් ඕක පිහිටයිද?
පිහිටන්නේ
නැහැ. අනේ ඒක නුවණින් බලන්න. ඒක බලන්න මේ ධර්මය අහලා නුවණින් මෙනෙහි කරලා තියෙන්නම ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ.
කළා ඒක අතාරියන නේද?
ගැඹුරුයි. ඉතින් බුදුදහම ගැඹුරුයි. පෙර නොයසු විරු ධර්මතාවය. උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. කරන්න දෙයක් නැහැ. ගැඹුරුයි කියන්නේ දකින්න බෑ නෙවෙයි. අපි ওই විදිහට දැකලා නැති හින්දා දකින්න නැතුව මිස මේක අවබෝධ කරන්න බැරි දෙයක් නෙමෙයි. දැන් කියනකොට තේරෙනවනේ.
තේරෙනවා.
මේ අවබෝධ කරන්න බැරි දෙයක් නෙමෙයි. ඕන පොඩි ළමයෙකුට ඕක අවබෝධ කරන්න පුළුවන්. අපි දන්නවා වැඩි හින්දා අපිට ටිකක් අමාරු. අවුරුදු 7 ළමයෙකුටත් පුළුවන් මේක අවබෝධ කරන්න. කිසිම දෙයක්
නෙමෙයි. දන්නවා වැඩි කමට
මුලා වෙනවා. මුලාව
දැක්කනම් හරිනේ. ඔව්. දැන් මුලාව අඳුර ගන්නවා. පළවෙනි දේ තමයි තමන් මුලාවේ ඉන්නවා කියලා අඳුරගන්න එක. නැගයි දුක දුක විදිහට දකින්න එක ලොකු නුවණක් ඕන ඒකට. පෙර නොයසු විරු ධර්මතාවය දුක දුක විදිහට දකින්න. ඒකම තමයි
දකින්න
දේ දකින්න ඕනේ. මැවුණා කියලා තේරුම් ගන්නවා.
ඔව්. හිතේ මවපු එක එළියේ තියලා බාරගත්තේ අපි අපේ තියෙන මෝඩකම.
මෝඩකමට
මුලාවට.
මුවිද්‍යාවට.
එතකොට මේ කියන්නේ එළියේ මොකවත් නැහැ කියන එක නෙවෙයි. ඒ පැත්තෙන් යන්න එපා. එතකොට අර ශුන්‍යතාවයට වැටෙනවා. ඒක නිවන නෙවෙයි. එළියේ මොකුත් නැහැ කියන එක නිවන නෙවෙයි. ඒ එකවාදකින් තව එකකට පනිනවා. උච්ඡේදවාද. ශුන්‍යතාවයකට යනවා. ඇත්ත දැකලා නෙවෙයි ඒ යන්නේ. හිත රවට්ට ගන්න. මේ හොඳට තියෙන එක නෑ 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 කියලා අර හිත මෝහණයටපත් කරන්නේ. අපි එකම කී කියා හිටියන් ඒ විදිහට පේ.
නැත්ති හිතේ
ඒ
එතකොට සංඥාවට මුලා වෙච්ච හින්දා නේ අපි රූපේ හැදුවේ. සංඥාවට මුලා වෙලා තින්නේ රූපේ ඇලෙන්නේ.
ඔව් ඒ වචන ඒ තුන හතරම මොනවද කියලා තේරුම් ගන්න. සංඥාව කියලා කිව්වේ මොකද්ද? ඒකත් මඤ්ඤණාවක්මයි. තමන්ම හදලා තමන්ම කියපු එක. සංඥාව කිව්වේ රූපේ කිව්වේ නරව මේව සීරම අපිම තව එකතු කරගත්තු තව වචන කොට. ඒ ටිකෙනුත් මේ දෙන්න මේ වෙන්නේ මොකද්ද කියලා
තේරුම්
දකින්න. වචන කොට පාඩම් කරගෙන ඕක කී කියා හිටියට අවබෝධ වෙන්නේ. සංඥාවට මුලා වුණා නේද? සංඥාවට මුලා වුණා නේද කී කියා හිටියට අවබෝධ වෙන්නේ. ඔව් මේ වෙන දේ තේරුම් ගන්න. ආයතනයකට පුළුවන් දැන් එක පැති ගොඩක් තියෙනවා. ආයතනෙන් මේ චිත්‍රයක් විතරයි හදලා දුන්නේ. චිත්‍රේ සතර මහා ධාතු රූප නෙවෙයි.
නෙවෙයි.
හරි. ඕක තේරුම් ගත්තා නම් ඕකෙන් පුළුවන් මුළු ධර්මතාවයම දකින්න. මොකද අපි මොනවා හරි දැනගත්තා නම් ආයතනකින් නේ දැනගිර
තියෙන්නේ.
ඒතර ආයතනයකට පුළුවන් චිත්‍රයක් හදලා දෙන්න විතරම. ඒ චිත්‍රේ සතර මහා ධාතු නෙවෙයි.
ඒක තමයි අපි එක්ක ගන්නවා, එක්ක ගනිනවා, එක්ක ගැටෙනවා.
දැන් ඕක ඇත්ත නොදන්න කමට අපි එළියේ රූප බාර ගන්නවා. රූපයක් අර මවනවනේ. ඔව්. මවපු එකක්මයි ඇත්ත කරලා බාර ගන්න.
හේතුවත් අවිද්‍යාව තමයිනේ.
ඒ අවිද්‍යාවෙන්මනේ කරන්නේ ඉතින් නැති දෙයක් හදලා තියන්. දැන් ඒක අවබෝධ කරන්නේ එළිය රූප නැහැ කියලා බලලා නෙවෙයි.
හිතේ හදපු රූපේ
එළිය. ඔය දැනගත්තේ හිතේ හදපු එක එළිය තියලා. ඔය දැනගත්තේ හිතේ හදපු එක එළිය තියලා. එහෙම එහෙම එකින් එකට පෙන්වන්න. මේ ආයතනේ ඇත්ත දැක්කේ නැති හින්දමනේ ඕකට අහුවුනේ. අන්න එහෙම පෙන්නන්න. දැන් අපි පුරුදු වෙලා තියෙන එළියේ රූපෙන් පටන් අරන් ඒක කඩ කඩ බලලා ඉන්න. ඒක පුරුව ප්‍රතිපදාව. ශරීරේ තියෙනවා ඒක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා නේ බලන්න. නේද? ඒකේ පිළිකුල ඒකේ අසුබය. එතකොට තාම ලෝකෙටයි තියෙන්නේ. දැන් බලන්නේ ඒ රූපේ හටගත්තේ කොහොමද? මේ පැත්තේ අවිද්‍යාව මුලාව හින්දා නේද? ඔන්න ලෝකේ Taman තුලින් දකින්න පටන් ගන්න. බබයක් පමණ ශරීරය තුලින් ලෝකේ දකින්න කිව්වේ. අතන තමයි විදර්ශනාව පටන් ගන්න තැන. සම්මා දිට්ඨිය පටන් ගන්නෙ ඔතනින්. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය. එතකන් තියෙන්නේ ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව.
මේ මහින් දැනිච්ච දේ තමයි මම
මැව්වේ. ඔව්. මැව්වේ කොහොමද කියලා හේතු ඇතුව හිතට පෙන්වන්න ඕනේ. එහෙන් දැක්කේ මේ ඡායාවක් ප්‍රතිබිම්බයක් විතරනේ. ප්‍රතිබිම්බේ කොහෙද? සතර මහා ධාතු. සතර මහා ධාතුව හැදුවේ අපේ මුලාවට. එළිය රූපයක් කළේ අපේ මුලාවට. අවිද්‍යාවට. ඇත්ත ඇති හැටි නොදන්නකම. පේනවා දැන් ඔය ටික හිතන්නවත් පුළුවන් නම් ඒකත් ලොකු නුවණක්. නේද? දැන් බුදු කෙනෙක් කොහොම දෙයක් කියා නුදුන්නා නම් අපිට කවදාවත් හිතා ගන්න බෑ.
හිතන්න තියා මුකුත් අප මාත්‍රයක්වත් හිතන්නේ.
ඔව්. අන්න එදාට තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ. මේ පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කරගෙන අපට දේශනා කළා නේද? එතකොට අපි හිතන් ඉන්න දුකයි පවතින දුකයි අතර ලොකු පරතරයක්
තියෙනවා.
ඒකයි කියන්නේ මේ දුක ගැන අවබෝධයක් නැතුව, දුකට හේතුව ගැන අවබෝධයක් නැතුව, නිරෝධය ගැන අවබෝධයක් නැතුව මාර්ගයක් උපදින්නේ නැහැ. දුක කියන්නේ ඒ ඇත්තටම තියනවා කියලා බාරගත්තට හිස් දෙයක්. ඒ බාර ගැනීමමයි දුක. ඔව්. මෙරිච්ච මොහොතේ නෙමෙයි. දැනගත්ත මොහොතේ තමයි දුක. ඒක දන්නේ නැත්නම් දුක නෑ. ඒක හැබැයි මේ ලෝකෙට අයිති මට්ටමේ දැකීම. ඒක එන්න ඕන අනිත්
ලෝකෝත්තර
ආයතන මට්ටමට.
ආයතන.
ඔව්. ඒ දැනගත්තහන් දැනගත්තාම පස්සේ හරි දුක්ුණේ. ඒකටත් හේතු
තියෙනවා.
ඒ කියන්නේ දුක ඇති වෙන්න හේතු ටික අපි අයින් කරලා නැහැ. තාම රූපෙට අහු වෙන රූපේ ධාරණ. රූපේ නැති වුණාටනේ දුක. එතකොට රූපෙට අහු වෙන. රූපේ තිබුණත් දුකයි නැති වුණත් දුකයි. දරුවා හිටියත් දුකයි නැති වුණත් දුකයි. තේරෙනවද නැහැ? දරුවා හිටියත් දුකයි නැති වුණත් දුකයි. මම ආගිය දවසට ඒක දුකක්වත් කර ලෝකේ හටගන්නේ දුකමයි, පවතින්නේ දුකමයි, නැති වෙන්නේ දුකමයි. අන්න ඔකයි තේරුම් ගන්න. ලෝකෙට අයිති නම් දුකම තමයි. ඒක හටගත්තත් දුක, පැවතුණත් දුක, නැති වුණත් දුක. ඒකෙන් මිදුණා කියන්නේ දුකෙන් මිදුණා නෙමෙයි. ඒ දුකමයි.
දුක තේරිච්ච නැති එකයි.
අන්න හරි. දුක අවබෝධන කරපු එකයි මේ ප්‍රශ්න. ඔය එතකොට ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරලා තියෙනවා. ස්කන්ධ පැත්තෙන් දකින්න, ආයතන පැත්තෙන් දකින්න, ධාතු වශයෙන්. පැහැදිලිද? ස්කන්ධයන්ගේ 15 වීම 15 වෙන්නේ කොහෙද? ඊළඟට ඒකේ ඇත්ත தත්ති. එතකොට ಜಾති කියන එක ගැන ලොකු නුවණක් එන්න ඕනේ. ඉපදීම කියන එක. එතකොට අපි මොහොතක් මොහොතක් පාසා දුක උපද්දන. මනාද උපද්දානේ පංච උපාදානස්කන්ධ දුක්. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධ උපද්දන්නේ
නැහැ.
දුකෙන් සම්පූර්ණයෙන් මිදුණ
කෙනෙක්.
ඔව් කෙනෙක්. ඇයි එහෙම වුනේ? අවිද්‍යාව ශේෂයක් නැතුවම දුරු කළා. ඉතුරුවක් නැතුවම දුරු කළා. අවිද්‍යාව තියෙනකන් තමයි පංච උපාදානස්කන්ධ හටගන්නේ. දුක හටගන්නේ. ඒ කියන්නේ උපදින්න හේතු. ප්‍රධාන හේතුව අවිද්‍යාව. ප්‍රධාන හේතු අවිද්‍යාව. ඒ අවිද්‍යාවේ උපදින දෙයට තමයි තණ්හාව.
දෙවණියටනේ.
දෙවණුවට. අවිද්‍යාව නැත්තම් තණ්හාව ඇති වෙන්න
තැනක්
නැහැ. තණ්හාව පිහිටන්න තැනක්. ඒ රූප නැත්තම් මොකටද තණ්හා කරන්නේ නේද? අවිද්‍යාවෙන් හදපු රූප තියනකම් තණ්හා කරන්න දෙයක් තියෙනවා. ලෝකෙට අහු වෙනවා. අවිද්‍යාව දුරු වුණොත් තණ්හාවට පිහිටන්න තනන්න නැති වෙනවා. එතකොට තණ්හාව ඉතුරු නැතුව දුරු වෙනවා රූප ටික එක එක දන් දීලා නෙවෙයි. රූපයේ ඇත්ත දැක. සම්මාදිට්ඨියෙන් දැකලා. රූපය පිහිටන්න හේතු ටික දැකලා ඒ හේතු නැති කරපු දවසට රූපේ පිහිටන්නේ. එදාට අර අහන ප්‍රශ්නවලට වෙන උත්තර ටිකක් එයි. ඔය ප්‍රශ්නෙම වැරදි නේද කියලා එදාට තේරි. අපි හදාගත්තු බාරගත්තු අවිද්‍යාවෙන් හදලා බාරගත්තු රූපයක් ගැන නේද ඔය අහන්නේ ප්‍රශ්න. අර බල්ලා වතුරේ ඉන්න බල්ලා ගැන අහන ප්‍රශ්න වගේ නේද අපි මේ ශරීරය ගැන අහන ප්‍රශ්න ටික. ඒකයි වංකේ සම්මා දිට්ඨිය එනකොට අර රහතන් වහන්සේගේ தත්ත්වය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. එදාට මේ ප්‍රශ්නය දෙන්නේ නැහැ. ඔය දැක්ම නැති කෙනා තමයි අර ප්‍රශ්න තියෙන්නේ. ශරීරයට රහතන් වහන්සේගේ ශරීරයට අදාළ ප්‍රශ්න ටික. අපි ශරීරයක් හදලා ඒක රහතන් වහන්සේට දීලා ඒ ශරීරය ගැන අපි ප්‍රශ්න අහනවා. නේද? රහතන් වහන්සේ කියන්නේ ශරීරය ඉක්මවා ගිහිලා ලෝකෙ ඉක්මවා ගිහිලා රූපේ ඉක්මවා ගිහිලා. අපේ මනසට තමයි යෝවා තියෙන්නේ. අපේ කෙලෙස් මට්ටමට. නේද? ඕක ගැන දැම්ම හිතන්න යන්න එපා. මේ ඉස්සෙල්ලා මේ රැවටෙන තැන අල්ලගෙන එතන මෙනෙහි කරන්න. ඒකට ටික ටික ඔය අවබෝධේ. හරි. හොඳයි. ඔය අවබෝධේ තමයි ගන්න තියෙන්නේ මේ දහමක් අහලා තේරුම් ගන්නවා කියන්නේ. මේකෙන් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් Tamanටම මාර්ගයේ උපද්දව ගන්න පුළුවන්. ඊළඟට අහන්න ඕනේ ආ දැන් මම මොකද්ද කරන්න ඕනේ? නේද? කිසිම භාවනාවක් කියා දුන්නේ නැහැ. ගැන විදර්ශනයට සමතේ විතරයි භාවනා කියන්නේ. විදර්ශනේ තමන් උපද්දව ගන්න ඕන මාර්ගෙම කොහොම බැලුවොත් මේක අවබෝධ වෙයිද? දැන් අවබෝධය දෙනවා ඇත්ත මෙහෙම දෙයක්. ඇත්ත පේන්නේ නැත්තේ මේ හේතු හින්දා. අපේ මුලාව පිහිටලා තියෙන. එහෙනම් ඒ මුලාව නැති කරගන්න මොකද්ද කරන්න ඕන? ඒක තමන් ඉන්න මට්ටමේ හැටියට කරන්න. ඔව් ඒක පූර්ව ප්‍රතිපදාව වෙන්න පුළුවන්. ඒකත් කරන්න ඕන. හරි දෙයට රූපය ගැන බලන්න රූපේ තියෙන මට්ටමින් පටන් අරන් ඒකෙන් නවත්තන්න එපා ඒකේ ආර්ය දර්ශනෙත් බලන්න ওই රූපෙට අහුුනේ කොහොමද කියන එක තියෙන රූපේ පිළිකුල් අසුබ තත්ත්වය බලන්නත් ඕන ඊළඟට ඒ රූපේ හටගත්තේ කොහොමද කියන පැත්ත සම්මා දිට්ඨිය පැත්තෙන් ආයතන වශයෙන් හරි ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ඒවා පිහිටියේ මේ මුලාව හින්දා නේද මේ මුලාව නැති වුණා නම් ඕක පිහිටන්නේ නැහැ නේද කියන පැත්තෙන් බැලුවහම ලෝකෝත්තර දැක්මට එනවා ලෝකෙ ඉක්මවා යනවා ඒ විදිහට ඉතින් වඩන්න නුවණක් ඇති කරගන්න සමුදය නැහැ අපි කියන රූපමයි මේ අමුතු රූපයක් ගැන නෙමෙයි Taman රූපේ කියලා මොකක් හරි හිතනවනේ අර හෙලිකොප්ටරේ රූපේ කියලා හිතනවනේ ඕක තමයි රූපේ තරයේකේ සමුදේ මොකද්ද මෙහි තියෙන මේ ඇත්ත දැක්කේ නෑ ආයතන වැඩ කරපු හැටි මේ මෙතන ඇත්ත සිහිය නෝන පිහිටියනම් එහෙ රූපේ පිහිටන්නේ නෑ අත්තංග
කොහොම චිත්‍ර රූප දකින්නවා
අපි චිත්‍ර රූපේ නෙමෙයි දකින්නේ අපි දකින්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපේක තමයි රූපේ ඒකට චිත්‍ර රූපේයි දැනගත්තේ ඒක සතර මහා ධාතු වෙන්න බෑ කියන එකයි මේ ආර්ය දර්ශනයේ ඉඳිපෙන මෙතන මුලාව අඳුර ගන්න. මේ පැත්තේ හදපු එකේ ඇත්ත නොදන්නකම හින්දාමයි අරෙහි තියෙන එක බාරගත්තේ. දැන් එහෙනම් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනාවල යෙදුනා, ධර්ම සාකච්ඡාවල යෙදුනා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහානිසංස කියන්නේ මේවා යම්කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්ම Tamanට උපකාරී වෙන ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල් ගොඩක්. පින් ගොඩාක් රැස් වුණා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් සොර සතුරු උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන් අපසවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනයක් කරන්න. පින් ප්‍රෙස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කංයාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසු කරන්න ලැබෙන්නේ මංගල. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ සේරම දුක් අපට ඇති වෙන්නේ අපේ අවිද්‍යාවත් ඇති ඇති නොදන්න කම හින්දා. එතකොට මේ අවිද්‍යාවෙන් කරන සංඛාර සේරම අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්මතා කිසිම දෙයක ආත්ම ස්වභාවයක් නැහැ. ඕවා එළියෙන් තියලා ආත්ම කරගන්නේ අපි. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ඇත්ත ඇති හැටියට නුවණට තේරුම් යන. යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක කටිරලා ආරිනත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය. සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.